නම් අපි දැන් සූදානම් සුපුරුදු පරිදි ගෙවිගිය සතියේදී ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික වාතාවරණය පිළිබඳව යම් කිසිවූ සමාලෝචනයකේ දෙන්නට දැන් මේ අවස්ථාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලෘක්ෂි.
පසුගිය සතියේ සිදුවුණු සුවිශේෂී සිදුවීම් අතරින් අපිට ප්‍රධාන වශයෙන් කතා බහ කරන්න පුළුවන් සිදුවීමක් තමයි අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වීම පිළිබඳව. අයවැය පිළිබඳව විශාල කතා බහක් සහ මතවාද ඇතිවීමින් තියෙන කාලවකවානුවක මෙය දෙවන වර සම්මත වීමත් සුවිශේෂී සිදුවීමක්. අපිට කියන්න පුළුවන්ද මෙහි සවිස්තරාත්මක අතුලන්ත තොරතුරු?
ඔව් දිලෘක්ෂි, මේ අයවැය දෙවනවර කියවීමේ විවාදයෙන් පස්සේ තිබිච්ච ඡන්දෙදී ආණ්ඩුවත් අතර බලාපොරොත්තු වුණේ මේක 3-2 ඡන්දයෙන් සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ ඡන්ද 150ක් විතර ලැබෙයි කියලා. නමුත් අතරම ඒ ඡන්ද ගණන් කරන අවස්ථාවේදී ආණ්ඩුව හිතුවටත් වඩා ඡන්ද ලැබුණා. 162ක් අයවැයට පක්ෂවත්, 55ක් අයවැයට විරුද්ධවත් තමයි ඡන්ද ප්‍රකාශ වුණේ. ඒ එක්කම තව මන්ත්‍රීවරු 7 පාර්ලිමේන්තුවට පැමිණ හිටියේ නැහැ. ඒ 7 එක්කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. ඔව්, අතරම ඔහුගේ 71 ජන්මදිනය එදාට වැටිලා තිබුණේ. ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. කෙසේ වෙතත් අයවැය දෙවනවර කියවීම ආණ්ඩුව හිතුවට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වුණා.
අමල්, දැන් අපිට මෙහිදී මේ පසු කතන පිළිබඳව අවධානය යොමු කරද්දී අවධානයක් යොමු කරන්න සිදු වෙනවා මේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කලින් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිස, මේ සම්බන්ධව විරෝධතා දක්වපු පිරිස ඉදිරිපත් කරපු යම් යම් කරුණු. ඔවුන් සඳහන් කළා මේ අයවැය පරාජයට පත් කරන්නට කෙලෙසින් හෝ ක්‍රියා කරනවා, අපිට වැඩි බලතලයේ සම්බන්ධව සකසා ගැනීමේ වාතාවරණයක් තියෙනවා දැන් මේ වෙනකොට. මේ ඔලුගෙඩි මාරු වීමක් හරහා අයවැය පරාජයට පත් කරලා ආණ්ඩු පෙරලියක් දක්වා යන්නටුණත් අපි සූදානම්. නමුත් මේ සම්බන්ධව පෙරමුණ ගත්ත අයවලුන් ඡන්දේ ප්‍රකාශ කිරීමේදී පාර්ලිමේන්තු සභාගබෙහි නොසිටීම අපිට දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක්. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ කොයි වගේ කතා බහද්ද තියෙන්නේ?
ඔව්, මෙතන ඇත්තටම මේ ඒකාබද්ධ විපක්ෂය කියන ඒ කණ්ඩායම ඔවුන් ඇත්තට තමන්ගේ නායකය හැටියට පිළිගන්නේ, එහෙම නැත්නම් ඔවුන් තවමත් සලකන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඔහු ඇත්තටම තමන්ගේ ඒ කණ්ඩායමට නායකත්වය දෙයි. ඒ තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් තමන්ට කඩාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමන්විත ආණ්ඩුවක් ඇති කිරීමට තමයි ඔවුන් පොරොන්දු වෙලා තිබුණේ. නමුත් අපි දකින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යම්කිසි අකමැත්තක් දක්වනවා ප්‍රසිද්ධියේ ඍජුවම කෙලින්ම ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ගිහින් වෙනත් පක්ෂයක් ගොඩනගන්න උත්සාහ කරන කට්ටියක් සමග එකතු වීමට ඔහුගේ අකමැත්තක් තියෙන බව තමයි පේන්නේ. අනිත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් කීප වතාවක්ම මේ ප්‍රශ්නය ඇහුවත් ඔහු ඍජු පිළිතුරක් ලබා දීලා නැහැ. නමුත් මේ අලුතෙන් ඇති කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන ඒ පක්ෂය, GL පීරිස් හිටපු ඇමතිවරයාගේ නායකත්වයෙන් දැන් ඇති කරගෙන තියෙන පක්ෂය, ඒ පක්ෂයේ සමාජිකත්වයේ ගණිද්දී බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළා තමන් හිටපු ජනාධිපතිවරයා ඔහු කැමති හෝ අකමැති වුණත් ඔහුව තමන්ගේ නායකයා හැටියට පත් කරගෙන අලුත් ආණ්ඩුවක් පිහිටවීමේ කටයුත්තට යොමු වෙනවායි කියලා. නමුත් අපි දකිනවා මහින්ද රාජපක්ෂ ඉතාමත්ම අකමැත්තක් හෝ නොසතුටක් තියෙනවා මේ විදියට ඉදිරියට ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඍජුවම අභියෝග කරන්න.
අමල්, එතකොට මේ රටේ තියෙන තත්ත්වය කොහොමද? ජනතාවගේ මතවාද කොහොමද මේ අලුතෙන් බිහිවුණු පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සම්බන්ධව? දැන් එහි නායකත්වය සම්බන්ධව මේ වෙනකොට යම් කිසි ප්‍රශ්න ඇතිනවා කවුද හරියටම නායකයා කියලා. ඔබ සඳහන් කරපු ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා පවා සඳහන් කළා අපි බලහත්කාරයෙන් හෝ මහින්ද රාජපක්ෂ මහතාව මෙහි නායකත්වයට පත් කරනවා කියලා. නමුත් මේ සඳහා යම් කිසි වූ ජනබලයක් ගම්මට්ටමින් ගොඩනැගී එන බව තමයි ඔවුන් මාධ්‍ය හමු හරහා ප්‍රකාශ කරමින් සිටින්නේ. ඇත්ත තත්ත්වය මොකක්ද? ඇත්තටම ගම්මට්ටමේ තත්ත්වය බැලුවොතින්
ඔව්, අපිට දැනගන්න තියෙන දෘෂ්ටි මේ වෙනකොටත් බැසිල් රාජපක්ෂ ප්‍රචාරණ කටයුතු ගම්මට්ටමින් දියත් කරලා තියෙනවා. ඒක සංවිධානාත්මකව කරනවායි කියලත් අපිට වාර්තා වෙනවා. නමුත් මේ පක්ෂයට කොතරම් සහයක් ලැබෙයිද, කොයි වගේ සහයක් ලැබෙයිද, කවුද මේකට සහාය දෙන්නේ? ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ද, එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ කොටස් මේකට කැඩිලා එයිද, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණෙන් අසතුටට පත් වෙලා ඉන්න අතෘප්තියට පත් වෙච්ච කොටස් මේකට එකතු වෙයිද? ඒක හරියටම අපිට දැනගන්න විදියක් නැහැ දිලෘක්ෂි. තව මැතිවරණයක් තියෙන තුරු ඊළඟ පළාත් පාලන ආයතන සඳහා මැතිවරණය බොහෝ විට එන අවුරුද්දේ සිංහල අවුරුද්දට කලින් එහෙම නැත්නම් මේ සිංහල අවුරුද්ද වකවානුව තුලදී තියෙනට පුළුවන් කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. දැනට කෙරීගෙන යන මේ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් සීමා නිර්ණය කටයුතු සම්බන්ධයෙන් බලපුවාම දැනට 62ක් විතර සම්පූර්ණ වෙලා තියෙනවා. අනිකුත් මේ පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයත් සම්පූර්ණ වුණොත් ඉදිරි මාස කිහිපය තුළදී එතකොට එන අවුරුද්දේ පළවෙනි භාගයේදී ඒ මැතිවරණ තියන්න පුළුවන්. එතකොට තමයි අපිට ඍජුවම බලන්න පුළුවන් කොහොමද මේ පක්ෂයට කොයි වගේ සහයක්ද තියෙන්නේ කියලා. නමුත් අපි අතීත සිදුවීම් බැලුවොත් විශේෂයෙන්ම ලලිත ඇතුළත්මුදිරි සහ ගාමිණී සනායක විසින් ඇති කරපු DUNF පක්ෂය දිහා බලපුවාම ඒවට ලොකු සහයක් තියෙන බව පෙනුනට එතරම් ඡන්දවලදී නම් ඔවුන් එතරම් හොඳට ඡන්ද ලබා ගත්ත බවක් පෙනුනේ නැහැ. පසුව ඔවුන්ට සිද්ධ වුණා එක්සත් ජාතික පක්ෂයත් සමග නැවතත් එක්කහුවෙන්න. ඉතින් මේ අලුත් පක්ෂය කොහොම වෙයිද කියන එක කියන්න අමාරුයි. නමුත් පේන විදිහට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනට ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයේ නොපිලිගන්නා කොටස් වලට යම් කිසි අවස්ථාවකදී ඉදිරි මැතිවරණයකදී තමන්ට නාම යෝජනා නොලැබුණොත් ඒ ඡන්දයට ඉදිරිපත් වීම සඳහා තියෙන තව විකල්ප වැඩසටහනක් හැටියට තමයි හුඟක් අය දකින්නේ. මේක ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂට සහාය දෙන අයගේ ප්ලෑන් B එක වගේ තමයි බැලු බල්මටම පේන්නේ.
අද අපි තවත් කාරණයකට ප්‍රවිෂ්ට වෙමු. පසුගිය සතියේදී සිදුවුණු සුවිශේෂී සිදුවීම් අතර පාර්ලිමේන්තුවේදී තවත් සුවිශේෂී කාර්යාවක් සිදු වුණා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඇතිවන කතාබහ නොඑක් ආකාරයෙන් අපිට ඇහිමින් තියෙන කාලවකවානුවක මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කරලීම සඳහා පිහිටවපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටුව මගින් අනුකමිටු 6ක් නම් කරලා තිබුණා. මේ අනුකමිටු 6 මගින් ඉදිරිපත් කරපු වාර්තාව 19 වෙනිදා අගමැතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට පාර්ලිමේන්තුවේදී බාර දෙනු ලැබුවා. මේ වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව අපිට මොනවද දැනගන්න තියෙන්නේ අමල්?
දිලුක්ෂ, මෙතන ඒ වාර්තා හයේම තියෙන අන්තර්ගතය සම්බන්ධයෙන් තාමත් ජනතාව දැනුවත් වෙලා නැහැ. මොකද මේක පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාපිත මණ්ඩලයට ඉදිරිපත් කළාට පස්සේ ජනමාධ්‍යයට ඒ පිළිබඳව දැනගන්නට තාම අවස්ථාවක් ලැබිලා නැහැ. මං හිතන්නේ ඉදිරි දින කිහිපෙදී යටත් පිරිසෙන් ඒවායේ තියෙන හරයවත් මොකද්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට පුළුවන්. නමුත් මේ වෙනකොට ඒ පිළිබඳ සවිස්තර අපිට දැනගන්න නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ ඒ වාර්තා ඉදිරිපත් කරනවත් එක්කම ඇති වෙච්ච කතාබහෙන් අපිට පෙනෙන්නට තියෙන කාරණාව තමයි මේක තවමත් මේ ආරම්භයක් පමණයි. ඊට පස්සේ ඒවා සමාලෝචනෙන් පස්සේ ජනතාවගේ අදහස් විමසීමට නැවතත් යොමු කළා. එහෙම නැත්නම් තවත් මීට වඩා දිග කතිකාවක් මේ පිළිබඳ ඇති කරලා නැවතත් ඒක කැබිනට් මණ්ඩලයට ගිහිලා ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අහම ආපහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තුවෙන් මේක එකඟතාවයක් තිබුණොත් ඒ පිළිබඳ නීති කිටුම්පත් ඇති කිරීමේ කටයුත්ත සූදානම් කිරීමට තමයි යෝජනා කරලා තියෙන්නේ. ඉතින් මේ කියන්නේ මේ කාර්යය ඇත්තටම තව දීර්ඝ කාලයක් යයි කියලා. ඒ කියන්නේ මාස ගානකින් ඉවර කරන්න පුළුවන් දෙයක් හැටියට කියන්න අමාරුයි. මොකද මේ ඒක සිදු වෙන්න තියෙන ක්‍රියාදාමයේ දිහා බලපුවම ඒක සෑහෙන දිග ගමනක ආරම්භයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. නමුත් මේ පාර්ලිමේන්තුවේ විවාදයේ ඉස්මතු වෙච්ච කාරණාව තමයි විපක්ෂ නායක සම්බන්ධන් බොහොම තදින්ම කියා සිටියේ පාර්ලිමේන්තුව කොයි ආකාරයෙන් මේ ව්‍යවස්ථාව අලුත් එක සම්පාදනය කරත් ඒකට එකඟතාවයේ තිබුණත් අවසානයේදී ඒක රටේ ජනතාවගේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වෙන්නට ඕනේ කියලා. ඒ කියන්නේ ජනමත විචාරණයකින් මේක සම්මත වුණාට පස්සේ තමයි ඒක රටේ සියලු දෙනාම පිළිගන්න ලියවිල්ලක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් ඒක රජයේ පාර්ශවයත් අනිකුත් පක්ෂවලත් ඇතරම අගීමට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කවුරු මොන ආකාරයෙන් මේ ව්‍යවස්ථාව සම්පාදනය කළත් අවසානයේ ඒකේ තීරණ ගැනීමේ අයිතිය ජනමත විචාරණයකදී ඡන්දදායකයන්ට හිමි වෙනවයි කියන කාරණාව.
අමල්, එතකොට අපිට මතකයි ඔය අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳව මහජන මතය සහ අදහස් විමසීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගනු ලැබුවා. දැන් ඒ සම්බන්ධව සිදුවුණු කතාබහදී අපිට මතකයි ඔය බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්වීම සම්බන්ධව ඇති වෙලා තිබුණු විවිධ මතවාද සහ ඒකීය රාජ්‍ය කියන සංකල්පය පිළිබඳව ඇති වෙලා තිබුණු කතාබහ. ඒ අතරතුරේදී TNA ක ෆෙඩරල් ක්‍රමයක් අලුත් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු යනු මත ප්‍රකාශ කරලා හිටියා. දැන් මේ සියල්ලක්ම ගත්තාම මේ වෙනකොට ඔය අනුකමිටු 6 මගින් ඉදිරිපත් කරලා තියෙන වාර්තාවලින් ඔය සම්බන්ධව යම් කිසි වූ කරුණක් වාර්තා වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න තියෙනවාද?
දිලක්ෂි, මේ වාර්තා 6 තියෙන කරුණු සම්බන්ධයෙන් අපිට තවමත් හරියටම නිශ්චිතවම කියන්නට අමාරුයි. නමුත් ආණ්ඩුවත් ඒ වගේම ජනාධිපතිවරයාත් මේ මණ්ඩලයට දුන්නු මාර්ගෝපදේශ දිහා බලපුවාම පැහැදිලිවම රජය ප්‍රකාශ කළා තියෙන්නේ මේ අලුත් ව්‍යවස්ථාවේ බුද්ධාගමට තියෙන තැන හෝ රටේ ස්වභාවය, ඒ කියන්නේ ඒ ඒකීය රාජ්‍ය කියන කාරණාවෙන් බැහැර නොවි කටයුතු කරනවා කියන තැනට තමයි රජය පත් වෙලා තිබුණේ. ඉතින් ඒ පිළිබඳව ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්සත් ජාතික පක්ෂෙත් එකඟතාවයක් තියෙනවා. ද්‍රවිඩ පක්ෂවලත් ඇත්තට මෙතන ෆෙඩරල් කියන වචනේ පාවිච්චි කරන එක ගැන එක සම්බන්ධයෙන් එහෙම කරන්න බැරියයි කියන එක පිළිබඳව මධ්‍යස්ථ දෙමළ පක්ෂවල එකඟතාවයක් තියෙනවා.
අමල් දැන් ඔබ සඳහන් කළානේ මේ ෆෙඩරල් කියන ඒ මතය සම්බන්ධවත් මධ්‍යස්ථ දෙමළ පක්ෂවල යම් කිසි වූ විශේෂ අදහසක් කියන්නේ ඍජු අදහස ප්‍රකාශ කරන්නේ නැහැ කියලා. දැන් එතනදී ඔවුන් ඉදිරිපත් කරන අදහස මොකද්ද? මේ ෆෙඩරල් කියන එක ගැලපෙන්නේ නැහැ කියලා කියන ඔවුන් මොකද්ද කියන්නේ?
ඔව් දිලුක්ෂ්, දැන් අපි ඔවුන් බලන්නේ අපි බලුවොත් අසල්වාසී ඉන්දියාව බැලුවොත් ඉන්දියාවේ ඇත්තටම ෆෙඩරල් රාජ්‍ය පාලනයක් තමයි තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවේ කොහෙවත් ඒක ෆෙඩරල් පාලනයක් හැටියට හඳුන්වා දෙන්නේ නැහැ. ඇත්තටම මේ මම කතා කරලා තියෙනවා TNA නායකයන්ට ඔවුන් හුඟක් වෙලාවට පිළිගන්න සූදානම් දැනට 13 වෙනි ව්‍යවස්ථාවේ තියෙන බලතල. නමුත් ප්‍රශ්න වෙලා තිබුණේ 1987 ඉඳලා මේ 13 වෙනි සංශෝධනය ගෙනාවු වෙලාවේ ඉඳලා ඒ 13 වෙනි සංශෝධනයේ ප්‍රකාර ඒ බලතල ඇත්තටම කිසිම අවස්ථාවක සම්පූර්ණයෙන්ම ඒ පළාත් සභාවට ලබා දුන්නේ නැහැ. ඉතින් ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ද්‍රවිඩ පක්ෂ විශේෂයෙන්ම කියන්නේ 13 වෙනි සංශෝධනයට ඔබට යන එකක් ඔවුන්ට අවශ්‍යයි කියලා. මොකද ඔවුන්ට මේ 13 වෙනි සංශෝධනයෙන් පොරොන්දු වෙච්ච බලතලවත් එහෙම නැත්නම් 13 වෙනි සංශෝධනයේ ප්‍රකාර තියෙන බලතලවත් ඔවුන්ට පාවිච්චි කරන්න හම්බ වුණේ නැහැ. ඒ ෆෙඩරල් කියන වචනය පාවිච්චි නොකර ෆෙඩරල් වලට කිට්ටු ක්‍රමයක්, එහෙමත් නැත්නම් ඒ පළාත් වලට තමන්ගේ ප්‍රදේශය පිළිබඳ වැඩි තීන්දුව తీරන ගැනීමේදී තමන්ට වැඩි බලතල තියෙන ක්‍රමයකට තමයි ඔවුන් යොමු වෙන්නට කතා කරන්නේ. හැබැයි ඒකේ ප්‍රධානම කාරණාව තමයි ඒක එක ප්‍රදේශයකට එක ප්‍රාන්තයකට නෙමෙයි මුළු රටටම ඒක පොදුවේ විය යුතුයි කියන කාරණාවත් ඔවුන් පෙන්වලා දීලා තියෙනවා. මොකද එහෙම නොවේ නම් බහුතර සිංහල ජනතාවගේ සහය ලබා ගන්නට නොහැකි වෙන නිසා සිංහල ජනතාවගේ සහය ලබා ගැනීමට නම් එහෙනම් කාටත් පිළිගන්න පුළුවන් ක්‍රමයක් මෙතන මතුවෙන්න ඕනේ කියන කාරණාව විපක්ෂ නායකවරයා පෙන්වා දීලා තියෙනවා.
පසුගිය කාලවකවානුවේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව සිදුවෙන කතාබහ අතරට තවත් සුවිශේෂී අවධානයට ලක්වුණු කතාවක් එකතු වෙලා තිබුණා. ඒ තමයි ජාතික ගීතයේ දෙමළ භාෂාවෙන් ගැයීම සම්බන්ධ වන කාරණාව. ඕක පහුගිය කාලයේදී දෙමළ පක්ෂ නියෝජිතයින් විශාල වශයෙන් ප්‍රවෘත්ති සාකච්ඡා හරහා තමන්ගේ මතය ඉදිරිපත් කරමින් හිටපු කාරණාවක්. කෙසේ හෝ 1949 අපේ පළවෙනි නිදහස් සංවත්සරයෙන් අනතුරුව වසර ගණනාවකට පස්සේ මේ වසරේදී තමයි දෙමළ භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ගීතය ගායනා කරනු ලැබුවේ නිදහස් සමරු උළෙලේදී. දැන් මේ සම්බන්ධව යම් කිසි වූ විරෝධතා මත වුණා මල් පසුගිය කාලවකවානුවේදී අපි දැක්කා. ඇතැම් අය අධිකරණයට පවා මේ ප්‍රශ්නේ රැගෙන ගියා. දැන් ගිය සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා අධිකරණයට රැගෙන ගිය එක්තරා මතයක් අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා කියලා. වාර්තා වෙන ආකාරයට භාෂා දෙකින්ම ජාතික ගීතය ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා කියලා තමයි අපිට වාර්තා වන්නේ. අපි දැනගන්න කැමති මේ ඇතුළත පසුබිමේ කරුණු පිළිබඳව.
මේ නඩුව එන්නේ පෙබරවාරි මාසේ ශ්‍රී ලංකා ජාතික දිනයේදී ඒ දෙමළ භාෂාවෙන් ගීතය ගායනා කිරීම තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හැටියට කැලණි ප්‍රදේශයේ පදිංචි කීප දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරා. මේ අතර මේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වගේම ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ ඔවුන්ගේ අදහස් දක්වලා මේකේ අවසාන තීන්දුව පහුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල කමිටුවක් විසින් ප්‍රකාශයට පත් කළා. ඔවුන් ඇත්තටම මේ පෙත්සම්කරුවන්ට තමන්ගේ පෙත්සම ඉදිරියට ගෙන යන්නට අවසර දුන්නේ නැහැ. අපි කියනවා ලීව් ටු ප්‍රොසීඩ් ලබා දුන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී අධිකරණයේ ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ දක්වපු කරුණු උසාවිය පිළිගත්තා. මෙතන පෙත්සම්කරුවන් කියා සිටියේ ජාතික ගීය සිංහලෙන් විතරයි ගායනා කරන්න පුළුවන්, ඒක දෙමළෙන් ගායනා කරොත් සිංහල අයගේ ඒ අයිතිය උල්ලංඝනය වෙනවයි කියලා. නමුත් උසාවිය පිළිගත් තර්කය තමයි දෙමළ බසෙන් තියෙන විවස්ථාවේ ඒ ජාතික ගීයේ වචන තියෙන්නේ දෙමළ භාෂාවෙන්, ඒ නිසා ඒක ඒ ආකාරයෙන් ගායනා කිරීමේ වරදක් නැහැ. ඒක ඇත්තටම ජාතික ගීයට හෝ රටට වෙන අපහාසයක් නෙමෙයි. ඇත්තටම මේ දෙමළ ජනතාව ඒ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම තුළින් රටේ ඒකීයභාවයේ පිළිගැනීමක් හැටියටත් මේ උසාවියේදී පෙන්වලා දුන්නා. ඉතින් ඒක උසාවිය පිළි අරගෙන නඩුව අහන්නේ නැතිව ඒක එතනින්ම නිෂ්ප්‍රභ කළා දැම්ම. ඉතින් ඒ අනුව මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුවෙන් තහවුරු කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල හෝ දෙමළ භාෂාවලින් ගායනා කිරීමේ හැකියාව තියෙනවා කියන කාරණාවයි.
දැන් මේ පසුගිය සතියේදී පාර්ලිමේන්තු සැසිවාරවලදී විශේෂතා කිහිපයක් සිදු වුණා. අපි ආයවැය දෙවනවර කියවීම සමත වීම පිළිබඳව කතා බහ කළා. ඒ වගේම නව ව්‍යවස්ථාව සම්බන්ධව කටයුතු කරන අනු කමිටු 6 මගින් ඉදිරිපත් කරපු වාර්තාව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අගමැතිවරයා විසින් බාර දීම සිදු කරන ලැබුව මේකත් විශේෂ අවස්ථාවක් බවට පත් වුණා. මේ තවත් විශේෂිත අවධානයට ලක්වුණු කතාවක් බවට පත් වුණා පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාවාරයකදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ යම් කිසි වුණියක් පළ කළා. මේක මේ වෙනකොට දේශපාලන වේදිකාවේ උණුසුම් කතා බහක් බවට පත් වෙලා තියෙන්නේ. මොකක්ද මේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉදිරිපත් කරපු කතාවේ සුළමුළාමල්? මොකද ඇයි ඔහු පාර්ලිමේන්තුවේදී මෙවැනි වූ ප්‍රකාශයක් හදිසියෙනෙකුත් කළේ?
නිරක්ෂිත මේ ජොයින්ට් ඔපොසිෂන් මත ඒකාබද්ධ විපක්ෂය කියන මේ කණ්ඩායම ඔවුන් පිළිගන්නේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඔවුන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා හැටියට. ඉතින් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයවැය විවාදයේදී කතා කරන්න කාලය වෙන් කරන අවස්ථාවේදී මේ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂික මන්ත්‍රීවරුන්ට අවශ්‍ය කාලය ලබා දෙන්නේ නැහැ කියන චෝදනාව දිගින් දිගටම මේ ඒකාබද්ධ විපක්ෂය කියා සිටියා. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ඇවිල්ලා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගන්න අවස්ථාවේදී තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නේ නැගුවේ. ඔහු චෝදනා කළා ආණ්ඩු පක්ෂය ඔවුන්ට කතා කිරීමට පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය දෙන්නේ නැහැ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හානි කරනවා, ඒකම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව ආණ්ඩුව කටයුතු කරනවා, මේ විදියට කටයුතු කරොත් රටේ හමුදා කුමන්ත්‍රණයක් ඇතිවීමේ ඉඩකඩ බොහෝම සැරයි කියලා ඒ අනතුරු ඇඟවීම කරා ජනාධිපතිවරයා ඉදිරියෙම. ඉතින් මෙතනදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කිව්වේ මේක ජනාධිපතිවරයා ඉස්සරහම යාට කියන්න හම්බ වෙච්ච එක ගැන තමයි ඔහු සතුටු වෙනවයි කියලා. මොකද ජනාධිපතිතුමාට දන්වන්න රටේ හමුදා කුමන්ත්‍රණයක් ඇතිවීමේ ඉඩකඩ බොහෝම වැඩි, විපක්ෂයට මේ ආණ්ඩුව විසින් ඔහු කියන විදියට දිගින් දිගටම එල්ලවන තර්ජනයත් ඒ වගේම විපක්ෂය ආණ්ඩුව පාගගෙන ඉන්නවයි කියන කාරණාවත් නිසා මෙවැනි අවධානමක් තියෙනවා කියලා ජනාධිපතිවරයාට පැවසුවා.
දැන් අමල්, දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය දැනුමට අනුව හමුදා කුමන්ත්‍රණයක් සිදු වෙනවා නම් ඔව් අහම ප්‍රසිද්ධියක කියන කාරණාවක් නෙමෙයි නෙව්ව. අපි සාමාන්‍ය ජනතාව විදිහට ඒ පිළිබඳව කල්පනා කරමින් හිම පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු සභාගබතුලදී මෙවැනි වූ ප්‍රකාශයක් කිරීම ටිකක් සැලකිල්ලට ගත යුතු කරුණක්. ඔහු මෙවැනි වූ ප්‍රකාශයක් කිරීමේ යටි අරමුණ වෙන්නට ඇත්තේ මොකක්ද? ඇත්තටම දැන් දැක්ක පසුගිය කාලවකවානුවේදී යුද හමුදා රණවිරුවන් සම්බන්ධව මහජන මතයක් ගොඩනැගෙමින් පැවතුණා. එතකොට හමුදාවේ උසස් නිලධාරීන් යම් කිසි ආකාරයකට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට නැඹුරුව කටයුතු කරනවා, එතනත් බෙදීමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා. දැන් මේ හැම කරුණක්ම සැලකිල්ලට ගත්තාම මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශයේ මොකක් හෝ අරමුණක් තිබිය හැකි. ඔබට මොකක්ද වාර්තා වෙන කරුණු මේ සම්බන්ධ?
මේක ඇත්තටම දිලුක්ෂි එක්තරා විදිහකට කවුරුත් මවිතයට පත් වුණා. මොකද ශ්‍රී ලංකාවේ එහෙම හමුදා කුමන්ත්‍රණයක් පිළිබඳ ඉතිහාසයක් තියෙන රටක් නෙමෙයි. 1962 විතරයි ශ්‍රී ලංකාවේ කිසියම්ම විදිහකින් හමුදා කුමන්ත්‍රණයක අඩුගානේ ඒ කතාබහක්වත් තිබුණේ. 62 ඒ තිබුණට පස්සේ කවදාවත් ශ්‍රී ලංකාවේ එහෙම ශ්‍රී ලංකා හමුදාව විනයානුකූලව දේශපාලන අධිකාරිය යටතේ කටයුතු කරන පිරිසක් මිසක්ක කවදාවත් ඔවුන් අතර දේශපාලන ඍජුවම ඇඟිලි ගැහිමක් කරලා තිබිච්ච බවක් අපිට දැනගන්න නැහැ. නමුත් අපි දකිනවා දිලුක්ෂි 2010 මැතිවරණයේදී සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයා දේශපාලනට පැමිණීමත් සමගම ඔහුගේ පරාජයත් එක්කලා හමුදාවේ තුල හිටපු 350ක් විතර උසස් නිලධාරීන් සහ සාමාන්‍ය සෙබළුන් හමුදා සේවෙන් නෙරපුවා. ඇත්තටම ඔවුන් සරත් ෆොන්සේකාට හිතවත් සහ ඔහුගේ කිට්ටු මිත්‍රයන් කියන ඒ සැකය මත ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න මතුවේ වෙච්ච බවක් අඟවමින් තමයි ඔවුන්ව මේ හමුදාවේ නිවත් කරේ. ඉන් පස්සේ ඒ හිටපු රජය කොතරම් දුරට නැහැ කිව්වත් හමුදාවේ ඒ දේශපාලනීකරණයක් වෙච්ච බව ඕන කෙනෙකුට බැලූ බැල්මටම පෙනෙන තිබිච්ච කාරණාවක්. එවැනි වටපිටාවක් තුළ තමයි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙවැනි චෝදනාවක් කරන්නේ. මේ රජය පත් වුණාට පස්සේ හමුදාව තුළ හමුදාවේ ඒ විදිහට දේශපාලනයට සම්බන්ධයි කියලා සැක කරන නිලධාරීන්ට විරුද්ධව විනය කටයුතු කිරීමට රජය පියවර ගත්තේ නැහැ. අපි කියනවා පර්ජ් එකක් කරන්න, එහෙම නැත්නම් තමන්ට පක්ෂපාත නොවන අය තනතුරු වලින් ඉවත් කිරීමේ කටයුත්තක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එවැනි පියවරක් ගත්තේ නැහැ. එසේ නොකිරීම දැන් විවේචනයට ලක් වෙන බවක් අපිට පේන්න තියෙනවා. විපක්ෂය හමුදාව සහ රජය අතර යම් කිසි විදියකට ඒ තියෙන විශ්වාසය මිද දැමීමේ වැඩපිළිවෙලක් වෙන්නත් පුළුවන් කියලා ආණ්ඩුවේ ඇමතිවරු පුවත්පත් සාකච්ඡා තියලා විපක්ෂයට චෝදනා කරලා තියෙනවා. ඔවුන් හමුදාවට පළවෙනි කාරණේ හමුදාවට අපහාස කිරීමක්ය, අනෙකුත් කාරණාව හමුදාව සහ රජය අතර දැනට නැති අර්බුදයක් නිර්මාණය කිරීමේ කටයුත්තක් කියලා.
දැන් මම කලිනුත් කියව පසුගිය සතියේ පැවැත්වුණු පාර්ලිමේන්තු සභාවාරවලදී මතුවුණු කතාබහ තමයි අද ප්‍රමුඛ කරගෙන සිදුවෙන්නේ අපේ දේශපාලනික කතාන්දරයට. තවත් විශේෂිත කතාබහක් ඇති වුණා මේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලැබපු එක්තරා ප්‍රකාශයක් හේතුවෙන්. ඔහු සඳහන් කරා ශ්‍රී ලංකාවේ මුස්ලිම් පවුල් 4කට සම්බන්ධ මුස්ලිම් ජාතිකයන් 32 දෙනෙකු සිරියාවේ ISIS සංවිධානයට සම්බන්ධව ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේ වෙනකොට. ඒ විතරක් නෙමේ, ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත් සඳහන් කරමින් ඒ පළාත්වලට ගුරුවරුන් වශයෙන් විදේශිකයන් පැමිණිලා මේ මුස්ලිම් අන්තවාදයේ ප්‍රචාරය කරමින් තියෙනවා කියලා. මේකත් සැලකිල්ලට ගත යුතු කාරණාවක්. ඒ පිළිබඳවත් විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මේ කතාවේ තේරුම මොකක් කියලාද අපිට හිතා ගන්න වෙන්නේ අමල්?
ඔව් දිලක්ෂ, මේක ඇත්තටම ආණ්ඩුවේ මන්ත්‍රීවරු ලොක් කැළඹිල්ලකට පත් වුණා මේ ප්‍රකාශයෙන් පස්සේ. මොකද අපි බැලුවොත් විශේෂයෙන්ම රවුෆ් හකීම් මන්ත්‍රී ඇමතිවරයා, ඔහු කියා සිටියා මෙවැනි ප්‍රකාශයක් කිරීම මුස්ලිම් ජනතාවට කරන අගතියක් කියලා. මොකද මේ විදිහට මුස්ලිම් ජනතාව අතර IS සංවිධානයේ සමාජිකයන් ඉන්නවයි කියලා එවන බීතියක් මැවීම නුසුදුසු දෙයක් හැටියටත් ඔහු හඳුන්වලා දුන්නා. මෙතන ප්‍රධානම කාරණාව වෙන්නේ විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාව දැන් අද ලෝකයේ මුහුණ දෙලා තියෙන ත්‍රස්තවාදී ඒ වදුරට ගොදුරු වෙන්න පුළුවන් කියලා. ඔහු උත්සාහ ගන්නවා මේ වෙනකොට නව නීති සම්පාදනය කරන ත්‍රස්තවාදයේ මැඩලීම සම්බන්ධයෙන්. මේ වෙනකොට රජය ජාත්‍යන්තර ප්‍රජාවටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ජනතාවටත් පහුගිය මැතිවරණයේදී පොරොන්දුවක් දීලා තිබුණා ත්‍රස්තවාදයේ මැඩලීමේ පනත ඉවත් කරගන්නවා, ඒ වෙනුවට කාලෝචිත වෙනත් පනතක් ගෙනීමට සූදානම් කියලා. දැන් මේ වෙනකොට විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ඒ විදිහට ත්‍රස්තවාදයේ මැඩලීමේ පනත වෙනුවට අලුත් නීති ගෙනෙන කෙටුම් පතක් ඔහු සම්පාදනය කරලා තියෙනවා. නමුත් ඒක දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. ලංකාව ඇතුළත් ඒ වගේම පිට රටත් මේ අලුතෙන් ගෙනාවු කෙටුම් පත තිබිච්ච එකට වඩා දරුණු එකක්, ඒ වගේම සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙන විදිහ එකක් කියන ඒ චෝදනාව එල්ල වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක තමයි ඔහු උත්සාහ කරන්නේ රට අලුත් ත්‍රස්තවාදී ඌදුරුකට මූණ දීමට ඔන්න මෙන්න තියෙනවයි කියලා ඒ බීතියක් මවන්න උත්සාහ කරනවා කියන චෝදනාව ඔහුට එල්ල වෙලා තියෙනවා. නමුත් අනෙකුත් කැබිනට් ඇමතිවරුත් කියලා තියෙන්නේ විජේදාස ඇමතිවරයාට IS සංවිධානය පිළිබඳ නිශ්චිත තොරතුරක් තියෙනවා නම් ඔහු කරන්නට තියෙන එක පාර්ලිමේන්තුවේ සභාගර්භයේදී ප්‍රකාශයක් කළා මුළු ලෝකයම බය කරන්නේ නැතිව ඒ අවශ්‍ය බලධාරීන්ට ඒක දැනුම් දුන්නා නම් ඒ IS සංවිධානයට සම්බන්ධ වෙච්ච ශ්‍රී ලාංකිකයන් කවුද කියලා ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නට තිබුණාය කියලා. ඉතින් බැලු බැලමන්ම අපිට පේන විදිහට ඔහු ප්‍රචාරය ලබා ගැනීම සඳහා මෙවැනි ප්‍රකාශයක් කරාට ඒකේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමක් කරපු බවක් නම් පෙනෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කරපු ප්‍රකාශයත් විශාල කතාබහට ලක් වෙමින් පවතිනවා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුයි කියලා. මොකක්ද මේ සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ තියෙන කතාබහ?
මෙතනදී ඇත්තටම දිලක්ෂී, අග්‍රාමාත්‍යවරයා මුලින්ම පටන් ගත්තේ මේ ප්‍රකාශය නිසා ඔහු දන්නවයි කියලා, ඔහු දැඩි විවේචනයට ලක් වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ජනමාධ්‍ය ඔහුට දිගින් දිගටම පතුරු ගහයි කියන එකත් ඔහු කිව්වා. මේක ඒතරම් ජනප්‍රිය ප්‍රකාශයක් නෙවෙයි. නමුත් ඔහු කිව්වේ මැති ඇමතිවරුන්ට පඩිය වැඩි කරන්නට අවශ්‍යයි. මොකද ඔහුට දැනට ලැබෙන වැටුපෙන් තමන්ගේ ප්‍රදේශයේ ඡන්දදායකයන්ට කටයුතු කිරීමට අවශ්‍ය ඒ මූලික කරුණු සම්පාදනය කරන්නවත් ලැබෙන මුදල් මදී කියලා. ඉතින් ඔහු කියා සිටි විශේෂයෙන්ම සමහර පළාත්වල මන්ත්‍රීවරුන්ගේ කාර්යාල පවත්වාගෙන යාමට ඔවුන්ට පිටස්තරයන්ගේ මුදල් ආධාර ලබා ගන්න වෙනවා. ඉතින් ඒ මුදල් ආධාර ලබාගත් උදවියට පසුව උදව් කරන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන දූෂණය සිද්ධ වෙනවා. මොකද පිටස්තරයන්ගෙන් මුදල් අරගෙන තමන්ගේ කාර්යාල පවත්වාගෙන ගියපුවාම කළගුණ සලකන්න හෝ ඒවට ප්‍රතිඋපකාර කරන්න වෙන නිසා මේ දූෂණය වළක්වන්නට නම් එහෙනම් මේ ඇමතිවරුන්ට ඔවුන්ගේ කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් මුදල් සපයන්නට ඕනේ කියලා. ඉතින් මෙහිදී ඌ අතරම නිශ්චිත වශයෙන් කිව්වේ නැහැ කොපමණ ප්‍රමාණයකින් මේ පඩිය වැඩි කරන්නට ඕනද කියලා. මොකද මන්ත්‍රීවරුන්ට ලැබෙන්නේ ඇත්තටම දීමනාවක්. ඔවුන්ට මාසිකට රුපියල් 54,000ක් විතර දීමනාවක් ලැබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට. ඊට අමතරව හැම පාර්ලිමේන්තු සැසියකටම ඔවුන්ට රුපියල් 500ක්, ඒ වගේම කොමිටි මීටිමකට ගියාමත් ඒත් තවත් 500ක් ඒ වගේ ලැබෙනවා. ඊට අමතරව එක මන්ත්‍රීවරයෙකුට වාහන පර්මිට් එක බැගින් දීලා තියෙනවා. ඒ එක පර්මිට් එකක් හුඟක් අය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 22කට වගේ ප්‍රමාණයකට මේවා හැමෝම වාගේ විකුණගෙන ඒවා මුදල් කරගෙන තියෙනවා. ඒ වුණත් මේ ලැබෙන ප්‍රමාණය මදි. ඉන්දියාව ඒ වගේම අනෙකුත් රටවල මන්ත්‍රීවරුන්ට වාගේ ලැබෙන වැටුපක් දෙන්නට ඕනේ කියලා තමයි අගමැතිවරයා කියා සිටියේ. ඔහු මේ ප්‍රකාශ අවසන් කරේ ඔහු කිව්වේ ඔහු ගෙදර ගියපුවාම ඔහුගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ විශ්වවිද්‍යාල මහාචාර්යවරියක් හැටියට අගමැතිවරයාට වඩා වැඩි වැටුපක් ගන්නවා. අගමැතිවරයාට නම් මේ වැටුපෙන් කොහොම හරි මේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන්. නමුත් අනිත් මන්ත්‍රීවරුන්ට ඒක අමාරුයි. ඒ නිසා තමයි ඔහු යෝජනා කරන්නේ මේ මන්ත්‍රීවරුන්ගේ වැටුප සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරන්නට ඕනේ කියලා.
හොඳයි, අපි බලමු ලබන සතිය වෙනකොට ශ්‍රී ලංකාවේ මතුවෙමින් එන උණුසුම් කතාබහ මොනවාද කියලා දේශපාලනික ක්ෂේත්‍රය පැත්තෙන් සහ සමාජීය වැදගත් වෙන කරුණු සම්බන්ධයෙන් ඒ පිළිබඳව තොරතුරු කතාබහ කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඔබට අදට සමු දෙනවාම බොහොම ස්තුතියි ශ්‍රී ලංකාවේ තත්ත්වීති සවිස්තරාත්මකව අපිට සමීප කළාට. ආයුබෝවන්.
ආයුබෝවන් දිලරුක්ෂි.